කතා කරන්න රසමාන්තයි.
Thank you. Honorable Chair, before I speak on today's adjournment motion, I'd like to raise a matter. Honorable Gajendra Kumar Ponnambalam has been arrested or has been taken into the custody of the police this morning. And it's very disturbing to see that as all parliamentarians, irrespective of that Gajendra Kumar Ponnambalam being an opposition member or a government member or Tamil parliamentarian or regardless of the political views that he speaks of, I think it's important that as all parliamentarians, we must condemn the action that the police undertook this morning. All that Honorable Gajendra Kumar Ponnambalam said was, I will come and make a statement in this police station, but let me first go to Parliament and raise the privilege issue that I am scheduled to raise today. We have seen in the past in this house, we have seen people who have been convicted murderers. People have been accused of murder. I can state a few names. Premlal Jayasekhar, who was convicted of murder, who had an appeal in court, was unable to come to Parliament and was in Parliament for most of the period before his sentence was the new sentence was given. Honorable Sivanesuri Chandrakantan, who was accused of murdering Joseph Parasing, a fellow parliamentarian, was allowed to attend District Development Committee chair meetings from prison. There have been instances where many MPs were accused of horrendous crimes, who have their privilege in Parliament, they have been given their privilege. But this morning, it's very disturbing that Honorable Gajendra Kumar Ponnambalam was not even allowed to come to Parliament to raise his privilege. He never said, I won't come to the police station. He said, first, because the Speaker had permitted him to come to Parliament to raise a privilege issue. So as the government ranks and also the opposition ranks, I'm very disturbed that some of the opposition members have not even said a word about this. Some political parties have not even raised a word about this. It's very disturbing. Just because Gajendra Kumar Ponnambalam, whatever actions that I don't agree or disagree with whatever his actions are, I will leave that to the court and the privilege committee to decide on his actions. But whatever it is, the fact that he was stopped from attending Parliament is a matter that all parliamentarians, apart from our party differences, should take up. So I would first like to raise it also about the issue that he was trying to raise in Jaffna or in Kilnoch in the northern province last week. It's a very normal incident that we face. People who claim to be part of this intelligence apparatus, people who claim to be part of the police intelligence, people who claim to be part of the police media, who don't wear a uniform, who don't carry an identity card. You know, we are under surveillance. As members of parliament, we are under surveillance. We have no problem. I have been trailed in Colombo and I raised a privilege matter. And the answer was, Honorable Vijayadasa Rajapaksa was the chair of the privilege committee at the time. The answer was that that it was for the state intelligence apparatus decided that they need to follow me. So my parliament privilege was, I was monitored as to where I was going and coming in parliament. But if this is the case for if this is the case for parliamentarians, imagine the plight of the normal citizens of this country. Indra Nangal Vadakakalakale, Nangal Ingludia Illangalukle Pund. பல மக்கள் பல ராணுவ புலனாய்வுத்துறை போலீஸ் புலனாய்வுத்துறை அந்த புலனாய்வுத்துறை போலீஸ் ஊடகம் நான் எத்தனையோ தரம் முரண்பட்டிருக்கேன் போலீசாரோடு. போலீசாரண்டு அவங்களை அடையாளப்படுத்தாமல் தாங்கள் ஒரு சீருடை இல்லாமல் வெள்ள சிவில் அவுட்ஃபிட்லே வந்து தாங்கள் போலீஸ் என்று சொல்லி வீடுகளுக்குள்ள போடுறது. இது பாராளுமன்ற உறுப்பினருக்கே இந்த நிலைமை என்று சொன்னால் வடக்கு கிழக்கிலே வாழும் சாதாரண பொதுமக்களுடைய நிலையை நீங்கள் கொஞ்சம் சிந்தித்து பாருங்கள். இரவு நேரத்திலே பெண்கள் தனியாக இருக்கும் வீடுகளுக்குள்ளே நாங்கள் சிஐடி, நாங்கள் டிஐடி, நாங்கள் இன்வெஸ்டிகேஷன், நாங்கள் போலீஸ் மீடியா பூந்து இரவு நேரத்திலே அவங்க வேறு ஆடையில் இருக்கும் பொழுது போலீஸ் போடுறது வளமையா நடக்கிற விடையும். எங்களுடைய இளைஞர்களை போலீஸ் பின்தொடர்ந்து சில சில அச்சுறுத்தல் செய்வது வளமையான ஒரு விடையும். அந்த வகையிலே தான் திரு கஜேந்திரகுமார் பொன்னம்பலம் அவரும் அன்று அந்த நடந்த சம்பவத்தை பற்றி, நீங்கள் யார், உங்களுடைய அடையாள அட்டை காட்டுங்கள் என்று கேட்டிருந்தார். கஜேந்திரகுமார் பொன்னம்பலம், ஹானரபிள் கஜேந்திரகுமார் பொன்னம்பலம் பீங் ஸ்கெப்டிக்கல் அபவுட் போலீஸ் கான்ஸ்டபிள்ஸ் ஃபாலோயிங் ஹிம் ஆர் ஸ்பீக்கிங் டு ஹிம் இஸ் வி ஷுட் ஆல் அக்செப்ட் தட் ஹி ஷுட் பி ஸ்கேர்ட் பை த போலீஸ் கான்ஸ்டபிள் காஸ் பிகாஸ் ஹிஸ் ஃபாதர் வாஸ் ஷாட் டெட் இன் கொலம்போ. ஹானரபிள் குமார் Honorable Gajendra Kumar Ponnambalam's father, Mr. Kumar Ponnambalam, was shot dead in Colombo. Let me quote an article from the Sunday Leader around year 2000. On January 4, 2000, Kumar Ponnambalam was shot dead at Ramakrishna Road, Vellavatta, Moratu Saman, and a former police constable named Sunil Ranasinghe carried out the killing on the instructions of Baddegana Sanjeeva. The Sri Lanka broadcast sheet stated. Now, let me also quote that who these people were. They were not just ordinary people. Let me Let me quote, they were police constables. I don't want to keep reading off the article. These two police constables were accused. This is on the Sunday Leader. So naturally, Kumar Ponnambalam being shot, his father being shot by two police officers, it's only normal that Gajendra Kumar Ponnambalam is worried that there are police officers who are following him. Even though he's not worried on his behalf, I may not agree with his political views, but I severely condemn this act. Speaker should have allowed Gajendra Kumar Ponnambalam to come to Parliament today to raise his privilege issue. So as parliamentarians, I am ashamed that I think the opposition leader somewhat raised something this morning, but the other members of this house have been quiet. Remember that this situation will come to you as well the minute that you have opposing views to the government. Don't be complacent that this is to Gajendra Kumar Ponnambalam from the northern province, that this has happened to Gajendra Kumar Ponnambalam from... This has been continued. Selvarasa Gajendra was carried by police officers. They threw him onto some patch of grass. So this cannot be accepted, and I condemn this, and this is not just to Gajendra Kumar Ponnambalam. Make a Gajendra Kumar Ponnambalam sambandha prashnayak nevey. Mataka thiyaganna. Idiri anagathayedi vipakshe mantri varun. පහුගිය කාලෙදී අපි දැක්ක මිනිමරපු චෝදනා තියෙන අය පාර්ලිමේන්තුවට ආවා. පහුගිය කාලේ අපි දැක්ක මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ප්‍රධාන පුරවැසියන් 3-4 දෙනාක එක්කෙනෙක්. එතුමාට කරු ජයසූරිය මහත්තයාට පහර දෙන විෂුවල් තියෙනවා. කාටද ඇක්ෂන් ගත්තේ? විෂුවල් තියෙනවා, පුටු කඩනවා, මයික් කඩනවා, පොත් වලින් ගහනවා. ඇක්ෂන් ගත්තද? මර්වින් සිල්වා ගස් බැන්දා. ඇක්ෂන් ගත්තද? මට කියන් යනවා නම් මේ රටේ ඇයි අපි පහුගිය මැයි 9 වෙනිදා අරගලේ දේශබන්දු තෙන්න කෝන් එක්ක කහපාර ටී-ෂර්ට් ඇඳගෙන මිනිස්වා පාලිමේ පාරට ඇවිල්ලා අරගල ඉදම කටේ ගැහුවා. අද වෙනදරු ඇක්ෂන් ගත්තද? හේට් ස්පීච්. දැන් මේ වෙනකොට බ්‍රූනෝ දිවාකර අත්තරංගුර අරන් තියෙනවා ICCPR කැටතේ හේට් ස්පීච් වෙනුවෙන්. හේට් ස්පීච් බලන්න ඕන මහින්ද රාජපක්ෂගේ දා අරලියගහ මන්දිරයේ ස්පීච් ටික බලන්න. කවුද අත්තරංගුර? ඒක නිසා මේ රට තුල නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා අපි දිගින් දිගටම කියනවා. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පොලිසිය දැක්කම එයාට සැකයක් ඇති වෙනක සාධාරණයි. මොකද එයාගේ පියාව වෙඩි තියලා මරලා තියෙන්නේ පොලිසිය නිලධාරි දෙන්නෙක් කියලා මේ සන්ඩේ ලීඩර් පත්‍රයේ කියනවා. ඒ මනුස්සයා MSD ආරක්ෂාවත් භාවිතා කරන්නේ නැති මනුස්සෙක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇරද යාගේ වරප්‍රසාද ප්‍රශ්නයක් අද යා මතු ගන්න ආවේ. පොලිසියට අත්තරංගුවට ගන්න නම් ඒක හරි ක්‍රමවේදයක් ෆලෝ කරන්න. කට උත්තරයක් ගන්න නම් හරි කට උත්තරයක් ගන්න. එහෙම නැතුව මේ උදේ මම දැක්කේ පොලිසිය නිලධාරියෙක් කියනවා ඇරස් ගන්න වරන්ට් එකක් නේ සර් ඉන්නකෝ පොලිසියට සර් ඉන්නකෝ පොලිසියට. ඉතින් පොලිසියේ පහළ නිලධාරින්න අපිට කිසිම තරහක් ගැටලුවක් නැහැ. ඒ මිනිස්සු එතුමන්ගේ රාජකාරිය කරන්නේ. හැබැයි ඒ රාජකාරියට අනදුන කණ්ඩායම ගැන තමයි මම මේ අවස්ථාවේ අනතුරු ගැනීමක් කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂින්න මන්ත්‍රීවරු මතක තියාගන්න. හෙට නැවතත් මේ තත්ත්වය ඕගොල්ලන්ට ඇති වෙන්න පුළුවන්. අද ආණ්ඩු පක්ෂේ වාඩිලා ඉන්න පුළුවන්. අද විපක්ෂේ වාඩි වෙලා සමහරලාට ආණ්ඩුවත් එක්ක
ගර්මන්තුමා තව විනාඩි දෙකක කාලයක්
හිතවත් වෙන්න පුළුවන්. ඒක නිසා සමහරලාට ඔබතුමාට මේ ප්‍රශ්න නැති වුණත් ඉදිරි අනාගතේ ඔබටත් වෙන්න පුළුවන් කියන්න පුළුවන්. ඒ වගේම තමයි අද වෙනතුරු අද මේ අපි මේ small to medium enterprise ගැන කතා කරනවා. We are talking about entrepreneurs. අපි මේ business ගැන කතා කරනවා. ගරු රමේෂ් පත්‍රේ නැමැතුමා ගැන මට පහු ඉදින් එතුමා හොඳ ඇමති කෙනෙක්, එතුමා දක්ෂ ඇමති කෙනෙක්. හැබැයි එතුමත් අද මේක ගැන කියද්දි එතුමා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ රටේ ව්‍යවසායකයන් නැති කරද්දි ඔබතුමත් ඒ කැබිනට් එකේ හිටියා. අද 30%, 35%, 40%, 20% පොලි 128%, 35% 135% පොලි අරන් පොලි ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද? පොලි අනුපාතයක් ගෙවලා කරන්න පුළුවන්ද? මේ රටේ පාස්කු ප්‍රහාරය කරේ ඔබතුමාගේ පෙර නායකයා කියලා අද වෙනතුරු චෝදනා තියෙනවා. මේ රටේ කොවිඩ් පාලනය හරියට නොකරේ ඔබතුමාගේ ඉස්සර නායකයා කියලා අද වෙනකොට චෝදනා තියෙනවා. මේක නිසා මොරටෝරියම් ගන්න සිදු වුණා. මොරටෝරියම් නිසා පොලි පිට. එතකොට අද වෙනකොට ව්‍යවසායකයව විනාශ කරේ ඔබතුමත් වාඩිලා හිටපු කැබිනට් එකේ. පිටිපස්සේ එතුමා එතකොට ජේෂ්ඨ කැබිනට් මන්ත්‍රීවරුත් මෙතන ඉන්නවා. අද ඔබතුමා කතා කරනවා අපි අර්ග කරනවා මේක කරනවා. හැබැයි අද වෙනතුරු ව්‍යවසායකයා බඩගින්නේ වාහන ලීසින් ගත්ත වාහන නැති වෙලා තමන් බිල්ඩින් එකක් අරගෙන බිස්නස් එකක් කරනනම් ඒ බිස්නස් එක හදන්න නැති වෙලා. හැබැයි මේ ඔක්කොම වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂට මලලසේකර මහත්තයා ගෙදර සද්ද වැඩි නිසා ස්ටැන්මෝකසන්ට් එකේ අලුත් දෙයක් දෙනවා. මෙන්න මේක තමයි ශ්‍රී ලංකාව. මෙන්න මේක තමයි මේ ඔක්කොම වග කියන්න ඕනේ. මේ ආර්ථික ව්‍යවසායකය විනාශ කරපු, ආර්ථිකය විනාශ කරපු, මේ රටේ අනාගතයක් නැති කරපු ගෝඨාභය රාජපක්ෂට සද්ද වැඩි නිසා අලුත් ගෙදරක් දෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශ අයිති ගෙදරක්. එයා දෙයි, මොකද එයාගේ ක්ලයන්ට්නේ. එයාගේ ක්ලයන්ට් එයා දෙයි ගෙදරක්. ගෙදරක් එයා ඇඳන්ගින අඳුමත් කරලා දෙයි. ඉතින් ඒක නිසා මෙන්න මේක තමයි රටේ තත්ත්වය. හැබැයි ඒ වගේම තමයි උතුරු නැගෙනහිර ඉන්න අපි කිව්වොත් එහෙම
තුමා අවසන් කරන්න.
අවසන් කරන උතුරු නැගෙනහිර ඉන්වෙස්ටර්ස්ලා මේ ගජේන්ද්‍ර කුමාර්ගේ සිද්ධිය දැක්කම විදේශ ආයෝජකයෙයිද? දෙමළ ඩයස්පෝරාවෙන් ආයෝජකයෙයිද? වෙන ඕන රටක ආයෝජකයෙයිද? අපේ උතුරු නැගෙනහිර තිබ්බ අවසන් කරන අපේ උතුරු නැගෙනහිර ආර්ථිකය විශාල වශයෙන් පදනම් වුණේ ලයිෆ් ස්ටොක් ෆාමින් ඇග්‍රිකල්චර් ෆිෂරිස් මේ රට වටේම මුහුදක් තියෙනවා මේ රට වටේම මුහුදක් තියෙන මිනිස්සුර මහලු අල්ලන්න බැරි කරේ ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාලගේ කැබිනට් එක තෙල් නැති කරලා පොහොර නැති කරේ කවුද මං කියන්නේ උතුරු නැගෙනහිර අලුත් කර්මාන්ත හදන්න ඕනේ නැහැ ව්‍යවසායක ඉන්නවා ඒ ව්‍යවසායක විනාශ කරපු කට්ටියම අද ඇවිල්ලා මේකට පිළිතුරු දෙන එක මහා විහිළුවක් ඒ වගේම තමයි අවසන් කරනවා මේ වෙනකොට ඉන්ද්‍ර පුදිදාහ ඉඳ ඌඩංගලේ අඩක්වද කර සට්ටම් කඩන්ද හාලතලේ ඉඳ නාට්ලේ නඩන්ද අනීදියලේ වලීලේ කොණ්ඩු වන්ද ඌඩංගල தான் இந்த ஊடகங்களை அடக்குவதற்கு இந்த ஊடகங்களை ஒதுக்குவது ஏன் இந்த இந்த உரம் பிரச்சனையை பற்றி வெளியிலே கொண்டு வந்தது ஊடகம் இந்த நாட்டிலே பொருளாதார நிலைமை பற்றி வெளியே கொண்டு வந்தது ஊடகம் எக்ஸ்பிரஸ் போய் கப்பலை பற்றி மக்களுக்கு சொன்னது ஊடகம் இனி இந்த ஊடக சட்டமூலத்தையும் குறைந்து இந்த ஊடகத்தை அடக்குவதற்கு நீங்கள் நினைச்சீங்கள் என்று சொன்னால் இந்த நாட்டுக்கான அழிவு காலம் வந்துவிடும் இந்த நாடு அழிந்துவிடும் நாங்கள் இந்த நாட்டிலே நாங்கள் வடக்கு கிழக்கில் இருக்கும் தமிழ் மக்கள் இந்த நாடு அழிவு பாதையிலே போவதை நாங்கள் விரும்பவில்லை எங்களுக்கான நிரந்தரமான ஒரு அரசியல் தீர்வை வழங்குவது கூட நாங்களும் இந்த நாட்டை சுபிட்சமான ஒரு நாடாக மாற்றுவதற்கு நாங்களும் பங்களிப்பு செய்ய தயாராக இருக்கும் ஆனால் அரசாங்கம் இவ்வாறான ஊடகங்களை கூட அடக்குறதுக்கான சட்டங்கள் கொண்டு வருவதன் ஊடாக அரசாங்கம் அழிவு பாதையிலே போவதென்றதை இந்த நாட்டுக்கு அறிவிக்கிறார் என்ற செய்தியை சொல்லி எனக்கு சந்தர்ப்பத்தை தந்துக்கு நன்றி சொல்லி
முடித்துக்கிறேன் உறுப்பினர் அவர்களே இளங்கட்ட கரு ரஞ்சித் சி அமலா பிட்டிய அமத்துமா ஒபத்துமாட்ட வினாடி மிஸ்ஸக காலத்தினா
எத்துமா திகிந்திகட்டமா மே ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මැතිතුමා ඇරස් කිරීම ගැන කතා කරා. ඒ සම්බන්ධව වෙනම අධිකරණ ක්‍රියාවලියකට යාවි. හැබැයි එතුමා ඒ තව එකක්ම ඉන්වෙස්ටර්ස්ලා කවුරුවත් එන්නේ නැහැ. මෙහෙම ඇරස් කරාම කියලා. හැබැයි එතුමා තර්ජනය කර විදිය හොඳයිද? බලන්න දැන් පොලිස් නිලධාරියෙක්. රාජකාරියක් කරන නිලධාරියෙකුට එහෙම තර්ජනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සුදුසුද? දැන් මේක දකුණේ කරා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට එතුමාලා සද්ද නැතුව ඉඳි. දකුණේ කරත් උතුරේ කරත් රාජකාරි කරන නිලධාරීන්ට රාජකාරි කරන්න ඉඩ දෙන්න ඕන. අසභ්‍ය වචනෙන් කතා කරන්න හොඳ නැහැ. ඒ වගේ පහර දෙන්න උත්සාහයන් දරනවා. මේවා චණ්ඩිකම් කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මේ පොලිසිය පොලිසියට විනයක් තියෙන විනයක් තියෙන මගේම රාජකාරි කිරීමේ අයිතියකුත් තියෙනවා. ඒ නිසා මන්ත්‍රීවරුන්ටත් විනයක් තියෙන්න ඕන. ඉතින් දැන් ඇරස් කරා නම් ඒක උසාවියෙන් සමාලාට අපදේ ඒක වෙනම කතන්දරයක්. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕන පොලිසියට සහ අනෙකුත් රාජකාරි කරන නිලධාරීන්ට නිදහසේ රාජකාරි කරන්න උතුරෙත් දකුණෙත් ඒ අයිතිය තියෙන උතුරට වෙනම නීතියක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආයෝජකය කොහොමත් වෙන්නේ නැහැ මේ මන්ත්‍රීවරු මේ කරන දේවල් දිහා බැලුවම.
රමේෂ් පදිනේ ඇමතුමා.
මෙතුමා තවත් ඉතාම ද්වේෂසහගත ප්‍රකාශයක් කරා විදේශ කටයුතු ඇමතුමා තමුන්ගේ ක්ලයන්ට් ගයක් දෙන්න යනවා කියලා. විදේශ කටයුතු ඇමතුමා එහෙම හැකියාවකුත් නැහැ. එතුමාට එතුමාගේ පරිතුලෙ කරන්නත් බෑ. පොඩකින්න. කයින් ලෙසන්. You have your mouth, your big mouth. You can shout at anybody. ඉතාම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මේ කරන ප්‍රකාශ ඉතාම නිඳනීයයි. එතුමාට විදේශ කටයුතු ඇමතුමාට ගෙවල් දෙන්න බෑ කාටවත්. ඒ ගෙවක් දෙනවා නම් දෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන්. ඒ නිසා එතුමා කියව ප්‍රකාශය අත්‍තර ඉල්ල අස්කර ගන්නට ඕනේ. එතුමා we respect you at a certain extent but you have to you can't make you you know the foreign minister can't allocate houses to anybody in this country. You have a personal grudge with honorable foreign minister but it is not the forum to talk about it.
අර එතුමා මේ සම්බන්ධයෙන් අපි කතා නායකතුමාට කරනවා. ඔව් අපේ රජිත් සියම්ලා පිටිය ඇමතුමා ඔබතුමා පට tell you a point of order honorable member
respond thank you honorable chair honorable sir hold on honorable minister let me respond honorable mahinda amarawira kiwa garu mahinda amarawira kiwa chandikam kare na metana kawuruth metana ailla man obathumara kiyannam vimal wirawansa giilla dig de phone ekak dunnama ewa chandikam neweida
giilla daku amathuma
boyna boda garu kulada samathaye ada vivadaya pawathwanne kuda karmaanta saha karmaanta kshetre metuma sampurna kathawama me vena deshapalana kathawak kare obathuma karuna kala moolasara innona කරුණා කරලා මේ සභාව හසුරුවා ගන්න නැත්නම් මේ අනවශ්‍ය විදිහට කතා කරන් දෙන්න එපා සබ්ජෙක්ට් එක දාලා මුකුත් කතා විනාඩියක් කතා කරේ කරුණා කරලා මේ තම ඔබතුමා පාලනය කරන්න සභාව පාලනය කරන්න
ඔබතුමා කතා පටන් ගන්න නෑ මේක මේ විවාදයට ගන්න එපා මේ
මන්ත්‍රීතුමා
මේ ඇමතුමාගේ වෙලාව ඔව්
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි
so don't make it a
මට ගරු මන්ත්‍රීතුමනි
The Honorable Chair, if you give time for to respond and re-respond, this house will go on responding and re-responding. Right? It has to stop at one point and you have to control the house.
Thank you, Mr. Yeah. මාතිතුමාලා මේක විවාදයට ගන්න එපා. කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා ගරු.
මට කොච්චර වෙලාව තියෙනවද?
මට කතා කරන්න ඕන.
සභාපතිතුමනි මට කොච්චර වෙලාව තියෙනවද?
ඔබතුමාට විනාඩි 20ක කාලයක්
තියෙනවා. ඔව් ගරු සභාපතිතුමනි. ඔබතුමා සභාව පාලනය කරන්න. වාඩි වෙන්න කියන්නේ.
විශ්ද්ද වෙන්න මේ කරු මන්ත්‍රීතුමාලා මේ 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 අපේ වෙලාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා.
අද
ඔබතුමා කතා කරන්න.
විපක්ෂයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න කැමතියි ගරු සභාපතිතුමනි. ඉතාමත් කාලෝචිත කරුණක් පිළිබඳ කතා කරන්න අවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා කියන්නේ රටක
Are you tell me the point of order Sanakyan honorable member yeah what's your point of order
impartial be impartial be impartial
no, tell me the point of order yeah
be impartial thank you honorable chair ramesh patir namathuma kiwa videsha namathuma gana man boru kiwa kila
news wire
article ekek thiyena man boru kiwe naha kila chandigan gana katha karanawa nan mahinda meru namathuma ki
එළියට දාන්න ගරු සභාපතිතුමනි
මම පියන්ත මන්ත්‍රීවක් කියන්නේ
මනාව පැහැදිලි වෙනවා එල්ටීටීඒ බලල්ලක් තාමත් මේක ක්‍රියාත්මක වෙනවා අනික තමා පාස්තු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කරනවා අපේ හිටපු නායකයකට සම්බන්ධය කියලා මොකක්ද ඒක තේරුම අනික ගජේන්ද්‍ර පොන්නම්බලන් ගිහිල්ලා කරපු වැඩේ එදා පාසලක් ඉස්සල්ලා ගිහින් කරපු වැඩේ හරිද මෙයා කියන හැම එකටම අපිට එකයි කියන්නේ ඈ තනිකර එල්ටීටීඒ බලල්ලක් මේ යාළු සභාපතිතුමනි ඔබතුමාට ගරු සභාපතිතුමනි ඔව් මගේ වෙලාව යනවා මම පාලනය කරන්න ගරු සභාපතිතුමනි ඉතා වැදගත් මාතෘකාවක් පිළිබඳ
කියන්න කියන්න
විපක්ෂයට මං ස්තුතිවන්ත වෙනවා
ஸ்ரீதர் மந்துமா ஓ
கௌரவ தலைமை தாங்க முடிப்பினர்களை நன்றி நான் மகிந்த அமரவீர அமைச்சர்கள் சொன்ன கருத்தை நிராகரிக்கிறேன் அங்கே நடந்தது இவர் அவரை விரட்டவில்லை கஜேந்திரகுமார் போலீசார் தான் தாக்கிவிட்டு பரீட்சை பண்றதுக்கு ஓடினார்கள் ஆகவே நீங்கள் வெறும் பொய்களை இந்த சபையிலே மக்களை ஏமாற்றுவதற்காக சொல்லாதீர்கள் நடந்ததை போலீசாரை விசாரியுங்கள் முதலில் அவர்களை கைது செய்யுங்கள் பரீட்சை
கஜேந்திரகுமாரா
போலீசாரா
ஆகவே அமரவீர
ඔබතුමා මගේ විනාඩි 20 ආරක්ෂා කරලා දෙන්න වැදගත් මාතෘකාවක් යටතේ කතා කරන්න තියෙන්නේ විපක්ෂයට ස්තුතිවන්ත වෙනවා වැදගත් මාතෘකාවක් මේ සභාවට ගැනීම පිළිබඳ විශේෂයෙන්ම අපි කියනවා මේ සුරුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා කියන්නේ රටක ආර්ථිකයේ කොඳුනාරටිය කියලා ගරු මේ සභාපතිතුමනි හැබැයි අපි මේ රට මූණදුන් තත්ත්වයක් එක්ක මේ පිළිබඳ සමාලෝචනයක් කතාවක් මේ ඇති කළ යුතුයි කියලා මම කල්පනා කරනවා ගරු මුලාසනාරුර මන්ත්‍රීතුමනි අපි පසුගිය අවුරුද්දේ අපි හිටියේ තැනට ගියොත් අපි අපේ විදේශ සංචිත ඍණ තත්ත්වයකට ගියා අපිට සිද්ධ වුණා අපි බංකොලොත් රටක් කියලා ප්‍රකාශ කරන්න අපේ උද්ධමනයේ සාමාන්‍ය උද්ධමනයේ 70% කිහිලට ගියා ආහාර උද්ධමනයේ 95% වුණා රුපියල අගය එක්වරම රුපියල් 200 සිට ඩොලරයක් සඳහා 380ක් ගෙවන්න වුණා 90%ක් ඉහළ ගියා රුපියල අගය 90%කින් අව ප්‍රමාණ වුණා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දිගය ඔබතුමාට මතක ඇති පෝලිං වල දිග විදුලිය කැපූ පැය ගණන ඔබතුමාට මතක ඇති අරගලය හා මතුණු අනාරක්ෂිත බව ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ ඒ වගේම ඍණ ආර්ථිකය වසර තුර 2022 ඍණ ආර්ථිකය අපි කියනවා 7.8% වුණා කියලා. අවසාන කාර්තුව 12.4%. කාර්මික අංශය අවසාන කාර්තුව ඍණ වුණා 136.1%. ඒ කියන්නේ ඊට පෙර වර්ෂයේ එම කාර්තුවට සාපේක්ෂව නිෂ්පාදනය 135කින් අඩු වෙනවා 130කින් අඩු වුණා මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක් එතන ඉඳලා තමයි ගරු මේ සභාපතිතුමනි අපිට මේ පිළිබඳව කතා කරන්න සිද්ධ වෙන්නේ මෙතනදී විශේෂයෙන්ම ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි මේ ඇති වුණු තත්වයෙන් කවුද අත් මිදුනේ කාටද මේකෙන් ප්‍රශ්නයක් ඇති නොවුනේ එතනින් තමයි අපි මේ විවාදය පටන් ගන්න අවශ්‍ය සුරුහා මධ්‍ය ප්‍රමාණ කර්මාන්තකරුවා ඉතාමත් වැදගත් හැබැයි මේ රටේ 2,20,00,000 කවුද මේ ඇති වුණු ආර්ථික අර්බුදය තුළ අපහසුවකින් තොරව තමන්ගේ කටයුතු කරන්න කිරීමේ අයිතිවාසිකම ලැබුණේ ගරු සභාපතිතුමනි අපි ගත්තොත් මේ 2,20,00,000 පාරිභෝගිකයෝ පාරිභෝගේ සියලු දෙනාටම පාරිභෝගිකයෙක් හැටියට ඒ පෙළේ හිටගත්තාම පහසුකම් ලැබුණද ජීවිතේ ඔවුන් ඉන්න ඉතාම අපහසු මේ වාතාවරණයට ඔවුන් මුහුණ දුන්නා බඩු හිගය දැවැන්ත බඩු මිල ඉහළ යාම ඊට සාපේක්ෂව තමන්ගේ ආදායම අඩු වීම ගොවියා වෙන්න පුළුවන් මේ මුකුත්ම දන්නේ නැති ලදරුවා ඔහුට කිරිපිටි තිබුණේ නැහැ වය වෘද්ධය මේ කිසිම දෙයක් ගැන හිතන්න බැරි එහා ලෝකෙ ගැන කල්පනා කරන එක බෙහෙත් ටික තිබුණාද මෙතන නිෂ්පාදකයා මේ සියල්ලට ප්‍රශ්නයක් වුණා ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි එතෙන්ද කිසිසේත්ම මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා මේකෙන් මේ 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 මහා මේ අභියෝගයෙන් ඔහුට ගැලවෙන්න බෑ ඔහු ඉතා සුවිශේෂ පුද්ගලයෙක් මම කතාව පටන් ගන්නකොට කිව්වේ ව්‍යවසායකයා කියන්නේ මේ සමාජය ප්‍රාණවත් කරන සමාජ දුවවන මිනිස්සු සමාජයේ තියෙනවා මේ යමක් නිෂ්පාදනය කරන සාධක හතරක් එකක් තමයි භූමිය අනිත් එක තමයි මේ ශ්‍රමය අනිත් එක තමයි මූලධනය භූමිය කියලා අපි ගන්නවා බිම මිනිසුන්ගේ හැකියාව ශ්‍රමය සහ මුදල් මේ තුනම යොදවන්නා යමක් නිෂ්පාදනය කරන්න මාසේ අන්තිමට කිසි කරදරයක් නැතුව ගාණක් බලාපොරොත්තු වෙනවා හැබැයි ව්‍යවසායකයා කියන්නේ අර තුනම එකතු කරලා අවදානමක් දරලා සමාජයක් හොයලා දෙන අය අන්න එවැනි පුද්ගලයෙකුට කිසිසේත්ම මේ වාගේ දැවැන්ත ආර්ථික අර්බුදයකදී ඒකෙ මිදෙන්න කිසි ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ අර්බුදය තුළ වැඩිම අපහසුවට ලක්ුණු කණ්ඩායම තමයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒක අපිට නැවත නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඒ වගේම ඔහුට මේ ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි ඔහුට මේ මේ ඇතිවුණු ආර්ථිකමය ප්‍රශ්න වලට අමතරව මේ ආර්ථික ප්‍රශ්න වලින් මිදීමට අපි ගත්තා වූ හැම පියවරකින්ම ඔහුට ලොකු අභියෝගයක් ආවා. අපි ගත්තා මේ උද්දමනය පාලනය කරන්න බැංකු පොලිය වැඩි කරා. අපේ තිබුණේ මහා බැංකුවේ පොලිය අනුපාතය 5:6යි. තන්පත් සඳහා 5:5යි, ණය දීම සඳහා 6:6යි. අපි මේක එක්වරම 15.5යි 16.5ට වැඩි කරා. මේක ඉතා පැහැදිලි අභියෝගයකට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි අපිට ගන්න තිබුණු විකල්පය මොකද්ද මේ උද්දමනය පාලනය කරන්න? එකම ප්‍රධාන විකල්පය වුණේ බැංකු පොලිය වැඩි කරන එක. දෙවැනි කාරණාව අපිට විශාල විදේශ විනිමය හිගයක් ඇති වුණා. මම කිව්වා අපේ මේ සංචිත ඍණ වුණා කියලා. මොකද්ද අපි කරන්නේ? අපිට කරන්න තිබුණු පළවෙනි පියවරට ආනයන සීමා කිරීම. අපි ආනයන 2500කට එක්ස් කෝඩ් 2500කට ආසන ප්‍රමාණයක් නැවැත්තුවා. මේ රට ගේන්න එපා කියලා. දැන් අද අපි ඒක නිදහස් කරමින් යනවා. තව 1216ක් තියෙනවා. අපි ඒකෙන් මේ සතියේ සැලකිය යුතු ප්‍රමාණයක් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකිනුත් මේ නිෂ්පාදකයාගේ අමුද්‍රව්‍ය අවශ්‍යතාවයට දැඩි අභියෝගයක් එල්ල වුණා ගරු සභාපතිතුමනි. හැබැයි මොකද්ද රජයට ගන්න තිබිටි විකල්පය? මේ මහා ව්‍යසනයෙන් ගොඩේන්න. ඊළඟට අපි කෝට ක්‍රමය හඳුන්වලා දුන්නා. ඒකනුත් ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. ඒ වගේම රාජ්‍ය ආදායම් වැඩි කරගෙන මේ අවශ්‍යතාවයක් තිබුණා. අපි බදු හඳුන්වා දුන්නා, තිබුණු බදු ක්‍රියාත්මක කළා. මේ සියල්ලම ඔවුන්ට ප්‍රශ්නයක් වුණා. මේවා ඇත්තටම තිත්ත බෙහෙත්. ඒ තිත්ත බෙහෙත් වලින් වැඩිපුරම බොණ්ඩ වෙච්ච කණ්ඩායමක් තමයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා. ඒ නිසා ඔවුන්ට දෙපැත්තකින් වඳුරා. එක පැත්තකින් රටේ ඇති වෙච්ච ඒ මහා ආර්ථික අභියෝගය. ඒ ආර්ථික අභියෝගයට පිළියම් හොයන්න අපි ගත්ත මේ යම් යම් ක්‍රියාමාර්ග මේ සියල්ලෙන්ම දැඩි පීඩනයකට ඔවුන් පත් වුණා කියන එක අපි පිළිගන්න අවශ්‍යයි ගරු සභාපතිතුමනි. ඇත්තම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකා යන කවුද සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා යන්නේ? මේක අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ ජාතික ප්‍රතිපත්ති රාමුවේ නිර්වචනය කර ඇති ආකාරයට සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය යනු අපි ගත්තොත් මේ අංශ දෙකක් නිෂ්පාදනා සේවා කියලා නිෂ්පාදන අංශයේ මිනුම් මේකේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 252 සිට 750 දක්වා අපි කියනවා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා. සුළු පරිමාණ ව්‍යාපාර කියලා අපි කියනවා රුපියල් මිලියන 16 250 අතර පිරිවැටුම තියෙන ව්‍යාපාරවලට. මේ නිෂ්පාදන අංශය මම කියන්නේ. ඒ වගේම කුඩාම ව්‍යාපාර හැටියට අපි කියනවා රුපියල් මිලියන 15 හෝ 15ට අඩු පිරිවැටුම තියෙන ව්‍යාපාර. සේවක සංඛ්‍යාව අතින් අපි බැලුවොත් මේ නිෂ්පාදන අංශය අපි කියනවා සේවක 51 300 අතර ඉන්න අය අපි කියනවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්. සුළු අංශයට වැටෙනවා 11 50 අතර ඉන්න. ඊට අමතර ඊටත් යටින් ඉන්න කණ්ඩායම සේවකයෝ 10ට හෝ 10 හෝ ඊට අඩු. සේවා සැපයන අංශ වලින් බැලුවොත් ගරු සභාපතිතුමනි වාර්ෂික පිරිවැටුම මිලියන 251 750 අතර මධ්‍යම මිලියන 16 250 අතර පිරිවැටුම සුළු ඊටත් අඩු මිලියන 15ට අඩු. සේවක සංඛ්‍යාව ඔවුන්ගේ 51 200 අතර නම් මධ්‍යම කියලා අපි කියනවා සේවා සැපයන්නන්ගේ. සුළු කියලා ගොනට වැටෙනවා 11 50 අතර සේවක සංඛ්‍යාව ඊටත් අඩු වෙන්නේ 10ට අඩු. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ශ්‍රී ලංකාවේ අපනයන වලින් 120%කට වැඩි ප්‍රමාණයකට දායකත්වය දක්වනවා. රැකියාවලින් 145%. මේක ඉතාමත් වැදගත්. දළදේශීය නිෂ්පාදනයෙන් 52%ක් මේ කණ්ඩායම දායකත්වය දක්වනවා. ඒ නිසා ඔවුන්ගේ වැදගත්කම කිසිසේත්ම අපිට අවතක්ෂේරු කරන්න බෑ සභාපතිතුමනි. ඉතාමත් වැදගත්. ඉතින් මේ කණ්ඩායම අර දෙපැත්තෙම බැටකෑවා. උද්ධමනය, අමුද්‍රව්‍යයේ, රුපියලයේ, ඍණාර්ථිකයේ, විදුලිය කැපූ පෑ ගන්න අරගලය. අර පැත්තෙන් ඊට පිළියම් ලෙස දෙපු බැංකු පොලිය වැඩි කිරීම, බදු ආනයන සීමා. හැබැයි රජය මේ සියල්ලම මැද්දෙත් ඔවුන් වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග බොහෝ සෙයින් ගත්තා. මේ මහා බැංකුව වෙන්න පුළුවන්, මුදල් අමාත්‍යංශ වෙන්න පුළුවන්, කර්මාන්ත අමාත්‍යංශ වෙන්න පුළුවන්, ගරු සභාපතිතුමනි පොදු ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. විශේෂයෙන් මේ අපි ආනයන සීමා ආදීයේදී අපි විශේෂයෙන් සැලකබ එක කාරණාව තමයි සභාපතිතුමනි මේ රටේ ආදේශන තියෙන කර්මාන්ත තියෙන නිෂ්පාදන තියෙන ද්‍රව්‍ය මොකද අපි එකෙන් අදහස් කරේ එකක් වක්‍ර උදව්වක් අපි කරන්න උත්සාහ කරා මේ රටේ නිෂ්පාදකයාට තමන්ගේ නිෂ්පාදන සඳහා මෙතෙක් මහා තරඟයක යෙදුණු විදේශ ආනයනය වෙනුවට විවෘත පුළුල් වෙළඳපොළක් ලබා දීම. මේ වගේ මහා බැංකුව වරින් වර මේ කොවිඩ් වසංගත සමයේ ඉඳලා චක්‍රලේඛ අංක 5 සිට 12 දක්වා චක්‍රලේඛ රාශියක් ගහලා ඔවුන් විශාල වශයෙන් මේ කණ්ඩායම ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම බැංකු පොලිය, බැංකු ණය මේ අදින් ආරක්ෂා කරගන්න දැවැන්ත ව්‍යායාමයක යෙදුණ ගරු සභාපතිතුමනි. ඔවුන් විශේෂයෙන්ම මූල්‍ය ආයතනවල ණය පමා වැඩසටහනක් අඳුන්වා දීලා මේ සඳහා ලොකු උත්සාහයක් දැරුවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරලා ඒකිනුත් ලොකු උත්සාහයක් දරුවා ගරු සභාපතිතුමනි. මම මේක හැන්සාට් ගත කරන්න කියලා ඔබතුමා ඉල්ලා සිටින දීර්ඝ ලේඛනයක් මගේ වෙලාවත් එක්ක මදි වෙයි. කොවිඩ් වසංගත සමයේ වෙනම ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ ආයෝජන අවස්ථා සපුරාලීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 31ක් රුපියල් බිලියන 8කට ආසන්න මුදලක් උක්ත බැංකු ආයතන 10කට අමතරව පෑන්නේෂියා යුනියන් බැංකුව සනස බැංකුව හරහා 8% 10% වැනි පොලි අනුපාතයක් යටතේ ලබා දී ඇති අතර ඊට අමතරව තවත් රුපියල් බිලියන 5යි 5කට ආසන්න මුදලක් බැංකු 13ක් හරහා 14% 15% පොලි අනුපාතයක් යටතේ 2023 ජනවාරි මාසයේදී ආයෝජන ණය ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ලබා දීම සඳහා බැංකු වෙත ලබා දී ඇත. අදාළ ව්‍යාපාර කාන්තා මූලික ව්‍යවසායන් නම් එවැනි ව්‍යාපාර සඳහා 10% සිට 25% දක්වා මුල්‍ය ප්‍රදානයක් ග්‍රාන්ට් ලෙස ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හා අනෙකුත් යෙදවු මානෙන කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලදී. මේක මම හැන්සාට් ගත කරන්න ඉල්ලන. ඒ වගේම අපි හැම විටකම ඔවුන්ගේ මේ අමුද්‍රව්‍ය අවශ්‍යතාවයට ඔවුන් විශේෂයෙන් කළ ඉල්ලීම් කර්මාන්ත අමාත්‍යංශ හරහා කර ඉල්ලීම්වලදී අපි ඉතාම ලිහිල් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරා ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි. ඉතින් මේ අපි අසීරු ගමනක් යන්නේ සුසුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් වෙන්න පුළුවන්, මේ රටේ සමස්ත ජනතාව වෙන්න පුළුවන්. අපිට මේ තැනෙන් ගොඩ එන්න දැවැන්ත අභියෝගයක්. කාටවත් මේක සීරීමක් නැතුව මේ වලින් උඩට යන්න බෑ. හැම කෙනාම සමහරුන්ට සීරෙනවා සමහරුන්ට ඊට වඩා ආපදාවක් වෙනවා අපි උත්සාහ කළේ රජයක් හැටියට මේ ආපදාව අවම කරගන්න ගරු මුලාසනාරුවුගේ මන්ත්‍රීතුමනි ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය ආපදාව අවම කරගන්න ඉතින් එතනදී අපි දැක්ක මේ අමාරු ගමන ඇවිල්ලා මම කිව්වා තිත්ත බෙහෙත් පානය කරමින් අපි යම් තැනකට ඇවිල්ලා තියෙනවා දැන් රුපියලේ අගය මේ මාස කිහිපයක් ඇතුළත 120කට වැඩි ප්‍රමාණයකින් අධි ප්‍රමාණ නැත්නම් ශක්තිමත් වෙලා තියෙනවා ඒක වාසිය තුරුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉතා ඍජුව ලැබෙනවා ඊළඟ වගේම ආනයන සීමා 2500ක් සීමා කරලා තිබුණ එක 1216යි අද වෙනකොට මේ සතිය අවසන් වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා 300කට වාගේ ආසන්න ප්‍රමාණයක් නැවතත් නිදහස් කරන්න ඒකත් මෙතුමාලාට ඍජු රටට වාසියක් වෙනවා මේ ප්‍රතිපත්තිමේ තීරණ එතුමාලාටත් මේ එතුමාලා විඳින ප්‍රශ්නෙට මේ මේ පැලස්තර නෙවෙයි දීර්ඝකාලීන විසඳුම් වෙනවා මේවා උද්ධමනය අපි කිව්ව 70 තිබුණා කියලා දැන් මේ මාසේ මුල වෙනකොට 125යි 2යි අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අග වෙනකොට 113 ඊළඟ මාසේ වෙනකොට තනි ඉලක්කම අර පරණ තිබුණ ගානට ඒකේ වාසියත් මේ මේ හැම කෙනාට වාගේම එතුමාලාට ලැබෙනවා ඒ වගේම ඍණ ආර්ථිකය ගැන අපි කතා කරා අවසන් කාර්තුව 112.4 කර්මාන්තවලට 130 ඍණ වෙච්ච අවසන් කාර්තුව දවැන්ත අඩුවීමක් අන්නේ සංකෝචනය අපි බලාපොරොත්තු වෙන මේ වර්ෂය තුල මේ වර්ෂයේ අපි සමස්ත වශයෙන් 3%ක ඍණ ආර්ථිකයකින් මේක නවත්ත ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඒ හැම එකකම ශක්තිය ඔවුන්ටත් ලැබෙනවා මේ සමස්ත ප්‍රතිපත්ති මේ වශයෙන්. පැලස්තර වශයෙන් නෙවෙයි. ඒ වගේම බැංකු පොලිය 15.5ක් වුණා ජනපතු සඳහා මහ බැංකුව 16.5ක් වුණා ණය සඳහා. ඒක අපි පසුගියදා අඩු කරලා 2.5 බැගින් මේ දෙපැත්තෙන්ම 15.5 13ක් වුණා 16.5 14ක් වුණා. ඉතින් මේක ක්‍රමානුකූලව එතුමල්ලා වෙත මේ ව්‍යවසායකින් වෙත යා යුතුයි. ඒ වගේම විදේශ සංචිත ප්‍රමාණය දැන් ඩොලර් බිලියන 3කට ආසන්නයි. සීනව හිටපු අපි. ඒ වගේම විදේශ ප්‍රේෂණ විශාල විශ්වාසයක් ගොඩනැගිලා විවිධ ප්‍රශ්න එක්ක අපේ රටේ සමස්ත විදේශීය සේවය කරන සහෝදරයන් මුදල් ලැබීම උගස් සීමා කරලා තිබුණා. 22 අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 24.9යි පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ අපිට ලැබුණේ. හැබැයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඒක දෙගුණයක් වෙලා ඩොලර් මිලියන 45.4ක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි පියවරෙන් පියවර ඉදිරියට යන ගමනක ගරු මුලාසනාරුවුඩ මන්ත්‍රීතුමනි අපි විශේෂයෙන්ම සොයාබැලිය යුතු අංශයක් හැටියට මම පිළිගන්නවා මේ සෘහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා. ඒක අපි කිව්වේ ආර්ථිකයේ කොඳුනාරටිය කියලා අපි බලන්න ඕනේ. හැබැයි මේ කියන ක්ෂණිකව මේකට විසඳුම් හොයන්න පුළුවන්ද කියලා. දැන් මේ යෝජනාවේ තියෙනවා බොහෝ කරුණු පොලිය අඩු කිරීම. ඒවා අපි දවසෙන් දවස පුළුවන් පළවෙනි මිනිත්තුවේ මහ බැංකුව මේකට ඉදිරිපත් වෙන්නේ මේ ගැන මේ නිද්‍රාශීලී වෙන්නලා නෙවෙයි. මේ ගැන හැම මොහොතකම අවධියෙන් ඉන්නවා. රජය වෙන්න පුළුවන්, කැබිනට් මණ්ඩලය වෙන්න පුළුවන්, මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්, මහා බැංකුව වෙන්න පුළුවන්. කවුද ගිය සමානේ 2.5කින් පොලිය අඩු කරයි කියලා කවුරු හරි ලොකු මේ අභියෝගයක් කරාද, ඉල්ලීමක් කරාද? නැහැ. පුළුවන් පළවෙනි තප්පරේ අපි ඒක කරනවා. ඒ මේ මෙතුමන්ලාගේ තියෙන ප්‍රශ්නේ දන්න නිසා දැන් මේ මේක කියලා තියෙනවා ගරු සභාපතිතුමනි මේ සඳහා පරාතේ නීතිය සංශෝධනය කිරීම. ඔව් පරාතේ නීතිය ඇයි අපි දැම්මේ? මේ වගේ වෙලාවක වාණිජ බැංකු මුහුණ දෙන අභියෝගය මේ ව්‍යාපාර වාගෙම ඊට එහා අභියෝගයකට වාණිජ බැංකු මුහුණ දෙනව රටක මෙහෙම තත්ත්වයක් ආපුවම ගරු සභාපතිතුමනි අපිට විදේශ ණය සතියක්වත් ගන්න බැරි තත්ත්වයකට අපි ආවා. අපි රජයේ ආවද හොයන්නේ වාණිජ බැංකු වලට. ඔවුන්ට දැවැන්ත ණය ප්‍රමාණයක් අපේ කටයුතු සඳහා දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ණය ආපසු ආයේ නොවීම මේ වගේ වකවානුවක විශාල වශයෙන් වැඩි වෙනවා. ඊළඟට ගනුදෙනු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. මේකත් එක්ක වාණිජ බැංකුවක ද්‍රවශීලතාවය රැක ගැනීම ඉතාමත් වැදගත්. වාණිජ බැංකුවක් කියලා අපි දන්න වාණිජ බැංකුවක් කියන්නේ ගනුදෙනු කරන්නේ මුදල් මැවීමෙන්. ඒක සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය කරුණක්. ඒ නිසා ඔවුන්ගේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න බැරි වුණොත් මේ පරාතේ බලතල හදලා දීලා තියෙන මේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ? මේ ශේෂ්ත්‍ර එකක්වත් ආරක්ෂා වෙන්නේ නැහැ. රටක වාණිජ බැංකුව කඩා වැටුණොත් මේ ශේෂ්ත්‍රයන් සියල්ල මුළු ආර්ථිකයම නොසිතූ විදිහට සුන්මුන් බවට පත් වෙනවා. ඒ නිසා රජයකට ඒ වකීමක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මේ කියන කාරණා නොසලකා මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාගේ දුක් ගැනවිල්ල අපි නොසලකා සිටිය යුතු අපි සලකන්න ඕනේ අපි දැනට සලකනවා අපි පූර්ණ අවධානය යොමු කරලා තියෙනවා හැබැයි මේ සමහර කාරණා බොහොම ජනප්‍රිය විදිහට අපිට කියන්න පුළුවන් වුණාට මේවා ක්‍රියාත්මක කිරීමේදී ඒක ඇතිවන අනිත් මුළු සමස්ත ආර්ථික ප්‍රතිඵලය සාර්ව ආර්ථිකයට මේවා ඇතිවන බලපෑම සලකා බලන්න රජයකට ලොකු වගකීමකුත් පැවරෙනවා ගරු මේ සභාපතිතුමනි දැන් මේක අවසන් කරලා තියෙන මා අවසන් කරන්න සූදානම් වෙන්නේ කර්මාන්තශේස්ත්‍රයේ පමණක් නොවේ මේක කියනවා සමස්ත කර්මාන්තශේස්ත්‍රයේ උන්නතිය උදෙසා ධනාත්මක වැඩපිළිවෙලක් රජයේ කඩිනමින් කරන්න කියලා නෑ රජයේ සම කර්මාන්තශේස්ත්‍රයේ වැදගත් විශේෂයි ඒ පමණක් නෙවෙයි රජයේ සියලු ශේෂ්ත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරලා බොහෝ ධනාත්මක ඌ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා ඒ නිසා තමයි මාස 6ක් 7ක් යනකොට අද ලොකු වෙනසක් මේ ආර්ථිකයේ තියෙන්නේ ඒක මං හිතන්නේ විපක්ෂය පිළිගන්නවා ඇඟට දැනෙන වෙනසක් මේ මේ ආර්ථික විද්‍යාඥයෝ අපේ ගමේ ගිහිල්ලා හවුත් සාමාන්‍ය ගැමියාගෙන් ගොවියාගෙන් ගෘහණියගෙන් හැම කෙනෙක්ම කියනවා යම් තැනකට රට ඇවිල්ලා තියෙනවා ඉතින් මේ සමස්ත වැඩපිළිවෙලේ යම් කිසි ධනාත්මක ප්‍රතිඵලයක් තියෙන නිසා එතන ලොකු ඉඩක් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා වෙන තිබිය යුතුයි ඒ නිසා මේ මේකේ තියෙන ධනාත්මක කරුණු සියල්ල අපි විශේෂයෙන් අපේ කර්මාන්ත අමාත්‍යතුමා දක්ෂ උගත් අමාත්‍යවරේ එතුමත් සමග මුදල් අමාත්‍යංශ උපරිම සහයෝගය දීලා ජනාධිපතිතුමා මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ නිතර කතා කරන මාතෘකාව අපි සූදානම් හැම විටකම මේ ශේෂ්ත්‍රයට උදව් කරන්න කියන එක ප්‍රකාශ කරනවා ඒ වගේම මම කතා නිමා කරන්න ඉස්සෙල්ලා මම විශේෂයෙන් අද පුවත්පත්වල සමහර මාධ්‍යවල මම දැක්කා මේ මූලසන උඩ මන්ත්‍රීතුමනි සුරාබදු නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳ චෝදනාව කොළඹ එක්තරා හෝටලයක කණ්ඩායමකට ඔවුන් බීමත්ව පහර දුන්නා කියලා තියෙනවා සමහර ඒවා මම දැක්කා රාජකාරී වෙලාවේ පහර දුන්නා කියලා. ඉතින් මේක ඉතාමත් බරපතල කාරණාවක් ලෙස මම සලකනවා හැම දෙයක් සිද්ධ වුණා නම් ඒ නිසා මම මේක දුටු වහාම සුරාවදු කොමසාරිස් ජනරාල්වරයාට කිව්වා කරුණාකරලා දින දෙකක් ඇතුළත මේ සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් මට ඉදිරිපත් කරන්න වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර අවශ්‍ය විනයානුකූල පියවර අරගෙන ඒ විනයානුකූල පියවර මොනවද කියන එකත් ඒ වාර්තාවට ඇතුළත් කරන්න කියලත් මම ඉල්ලීමක් කරා ගරු සභාපතිතුමනි මොකද මේ ආයතන ඉතාමත් හොඳ සේවයක් මේ රටේ ආදායම් සපයා දීම වෙනුවෙන් කරනවා හැබැයි මෙහි විනය ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් නිසා මම එහෙම ඉල්ලීමක් කරා ඒ නිසා මම මීට වැඩිය කතා කරන්නේ මම අවසාන කරන්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා කියන්නේ ඉතාම වැදගත් සමාජ ශේෂ්ත්‍රයක් මේ සමාජයේ දුවවන ශේෂ්ත්‍රය කියලා අපි පිළිගන්නවා. ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලාත් අපි පිළිගන්නවා. හැබැයි මේ වාගේ ආර්ථිකය බිඳ වැටුණු වෙලාවක, මේ වාගේ ප්‍රශ්න ඇති වුණු වෙලාවක එහි වැඩිම පීඩනය ලබන පිරිසක් බව අපි පිළිගත යුතුයි. ඉතින් රජය දැන් මේ පීඩනය ක්‍රමක්‍රමයෙන් ලිහිල් කරගෙන යනවා. එක කණ්ඩායමකට පැලස්තර හැටියට නෙවෙයි, සමස්ත ප්‍රජාවට. ඒ අතර වාරේ අපි මේ ඔවුන් වෙනුවෙන් අපිට ලබා දිය හැකි සියලු සහයෝගය, මේ දුක් ගැනවිල්ලට අපිට ලබා දිය හැකි සියලු සොයා බැලීම් කරන්නත් අපි සූදානම් කියන කාරණාව ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ගරු එමතුමා. ඊළඟට ගරු අරුණ කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මූලාසනින්ද මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම සියවලා පිටියේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා මේ අර්බුදයෙන් වියසණයටපත් වෙච්ච නැති කණ්ඩායමක් නැහැ කියලා. හැබැයි ඉන්නවා. මේ අර්බුදයට වග කිය යුතු අය. මේ අර්බුදයට වග කිය යුතු කිසිවෙක් මේ අර්බුදයේ ප්‍රතිවිපාක විඳින්නේ නැහැ. මේ අර්බුදයට වංචා දූෂණ නාස්ති හේතු වුණා නම් වංචා දූෂණ නාස්ති මහා ධනයේ ක්‍රස් කරගත්තු කණ්ඩායම් මේ ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙලා නැහැ. ඒ වගේම මේ අර්බුදේ නිර්මාණය වෙන්නේ PB, කබ්‍රා, බැසිල් ඇතුළු තීන්දුව తీරනගත්තු නඩේ හිටියා නම් මේ අර්බුදෙන් ඒ නඩේ ව්‍යසනයට පත් වෙලා නැහැ. එනිසා එතුමා කිව්වා මේ අර්බුදයෙන් ව්‍යසනයට පත් වෙච්ච නැති කණ්ඩායමක් හොයාගන්න නැහැ කියලා. ඉතා පැහැදිලි කණ්ඩායමක් වෙනවා මේ අර්බුදයෙන් වියසනයට පත් නොවුණු. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ විවාදය සාකච්ඡා කරනකොට අපි දන්නවා මේ පාර්ලිමේන්තුව ඇති තරම් අපි විවිධ අවස්ථාවල විවාද කරලා තියෙනවා. විපක්ෂ මන්ත්‍රීවරු කරුණු ඉදිරිපත් කරනවා, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීව කරුණු ඉදිරිපත් කරනවා. විතකේ විවාදයට තුඩු නොදෙන කරුණු පවා කෑකෝ ගහලා විසිර යන. හැබැයි මම හිතන්නේ අද අපි සාකච්ඡාවට බඳුන් කරන විෂය හුදු කතා සාප්පුවක්, හුදු අදහස් ඉදිරිපත් කිරීමක්, අදහස් හොමාකරු කිරීමකින් ඔබ්බට ගිහිල්ලා මේ නිශ්චිත තීන්දු තීරණ ගත යුතු අවස්ථාවකට අපි එළඹිලා තියෙනවා. ඒ නිසා අද පාර්ලිමේන්තුවේ දවසක් වෙන් කරලා මේ විවාදේ ගරු මන්ත්‍රීතුමනි යම් මේ මොහොතේ එම ශේස්ත්‍රයේ කණ්ඩායම් මුහුණ දී තිබෙන අත්‍යවශ්‍යම විසඳිය යුතු කරුණු කීපයක් පිළිබඳ වූ අනිවාර්ය තීන්දුවකින් අපි මේ සභාව අවසන් කරගත යුතු කියලා මම හිතනවා. ඊළඟ ගරු මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා අද මේ අර්බුදයේ ගොදුරු බවට පත් වෙලා තිබෙන්නේ මේ අර්බුදයට වගකීතුවයි නෙවෙයි මා කලින් කිව් පරිදි. ගරු කර්මාන්ත අමාත්‍යතුමා පැහැදිලි කරා අපිට අපේ වූ සංයුත ආර්ථිකය අපි අපේ රටේ දේශීය කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා තිබුණු ආර්ථික ගමන 1978 විවෘත ආර්ථිකයත් එක්ක බිඳ වැටුණා කියලා. ඒක ඇත්ත. අපි දන්න ඕනෑම රටක් ඒ රටේ ආර්ථිකයේ ස්වාධිපත්තිය ඒ රටේ ආර්ථිකයේ ශක්තිමත් භාවය රඳා පවතින්නේ ඒ රට මොන ප්‍රමාණයකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවාද කියන සාධකයේ මත. පහුගිය කොවිඩ් වසංගතයේදී අපට පමණක් ලෝකේ හැම කෙනාටම ඔප්පු කරලා තිබෙනවා අද රටක ආර්ථික ස්වාධිපත්තිය රඳා පවත්වන්න භාණ්ඩ හා නිෂ්පාදනය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ස්ථාවර භාවය වැදගත් කියන එක. හැබැයි පහුගිය කාලාන්තරයක් තිස්සේ අපි අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉදිරිපත් කරන ද අයවැය යෝජනා ඒ සියල්ලංගෙම ගැබ්බී තිබුණේ අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ශක්තිමත් කිරීමේ දිශාවට නෙවෙයි අපේ හා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දුර්වල කරමින් වෙනත් ආර්ථික මොඩලයකට උවමනා වෙනුවෙන් පෙළගහලා තිබුණා. ගරු කර්මාන්ත අමාත්‍යතුමා කිව්වා දැන් ඒ ප්‍රවේශය වෙනස් කරලා අපේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා යම් සැලසුමක් තිබෙනවා. බොහොම ස්තුතියි. ඒ පිළිබඳ කිසි වාදයක් නැහැ. ඔව් බොහොම ස්තුතියි ඒ සඳහා දරන ප්‍රවේශයට. නමුත් මම කියන්නේ දැන් නිශ්චිත වශයෙන් මේ ව්‍යවසායකයන් මුහුණ දී තිබෙන ප්‍රශ්නය ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි ගන්නවා දේශීය නිෂ්පාදකවරු. ඒගොල්ලෝ ඇගලුම් නිෂ්පාදනය වෙන්න පුළුවන්. කුඩා භාණ්ඩ නිෂ්පාදනය කරලා විදේශ වෙළඳපොළට අපනයන කරන අය වෙන්න පුළුවන්. දේශීය වෙළඳපොළට කුඩා කුඩා භාණ්ඩ නිෂ්පාදනය කරන අය වෙන්න පුළුවන්. එවැනි කුඩා නිෂ්පාදකී. ඒ වගේම සංචාර කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකින්. ඒ වගේම ඉදිකිරීම් කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකින්. මේ ව්‍යවසායකින් මුහුණ දෙන ප්‍රශ්නය ගරු මන්ත්‍රීතුමනි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි දන්නවා කර්මාන්ත ශාලාවක් එක විට මහා දැවැන්ත නිෂ්පාදනයකට අත තබන්නේ බොහොම අඩුවේ. මේ සෑම දේශීය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් දිසා මේ සංචාර කර්මාන්ත වෙන්න පුළුවන්, ඉදිකිරීම් කර්මාන්ත වෙන්න පුළුවන්, ඒ භාණ්ඩ සේවා නිෂ්පාදනය කර්මාන්තයක වෙන්න පුළුවන්. ඒ ඕනෑම කර්මාන්තයක ගත්තොත් ඒගොල්ලන්ගේ ආරම්භයේ තිබෙන්නේ බහුතරයක ඉතා කුඩා ප්‍රමාණයෙන් ආරම්භ කරපු අය. ඒගොල්ලන්ගේ දැනුම, ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ කැපකිරීම, ඒගොල්ලන්ගේ විශාල ලෙස වෙන මහන්සිය ප්‍රතිඵලයකට තමයි ව්‍යාපාර මේ දක්වා වර්ධනය කරගත්තේ. ඒ නිසා මේ අර හතු පිපෙනවා වගේ ගොඩනැගුණු ව්‍යාපාර නෙවෙයි. මේ දශක එකහමාර දෙක තුන දීර්ඝ කාලයක් විශාල වෙහෙසක් දරලා ගොඩනගපු ව්‍යාපාර. ඒ ව්‍යාපාර බිඳ වැටුණොත් නැවත ඒ ව්‍යාපාරේ දැන් තියෙන තත්ත්වෙන් ආරම්භ කරන්න බෑ. එනිසා අපේ රටේ ආර්ථික යම් ප්‍රකෘති භාවයකට ගේනවා නම් අනිවාර්යයෙන් මේ ප්‍රකෘති භාවය අත්පත් කරගන්නකොට ඒ තිබෙන ව්‍යාපාර අඩුම මට්ටමේ ඒ තිබුණු තත්ත්වෙන්වත් පවත්වාගෙන පණ ගැන්වීම සඳහා අපි ආරක්ෂා කරගත යුතුයි. එය එම පුද්ගලික ව්‍යවසායකයාගේ ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඇඟලුම් කර්මාන්තය දෙන ව්‍යවසායකෙක් ඉන්නවනම් එයා ආරක්ෂා කරගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. ඉදිකිරීම් කර්මාන්තය දෙන ඉදිකිරීම් කර්මාන්තකරුවෙක් ඉන්නවනම් එයා ආරක්ෂා කරගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. සමස්ත රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න නම් ඒ ශේස්ත්‍ර යලි ආර්ථිකයේ ප්‍රකෘති තත්ත්වයක් වෙනකොට යලි ඔවුන්ට ඇංජිම පනපවන්න පුළුවන්කම තියෙන්න ඕනකම තිබෙනවා. හැබැයි දැන් ඒ ශේස්ත්‍ර මුහුණ දෙමින් තිබෙන ප්‍රශ්න බලපුවාම නැවත ආර්ථික යම් ප්‍රකෘතිමය තත්ත්වයක් ආවත් නැවත බිඳ වැටුණු කර්මාන්ත පනපවන්න බැරි අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම බවට පත් වී තිබෙන මන්ත්‍රීතුමනි නැවත එම කර්මාන්ත පණ ගැන්වීම සඳහා අවශ්‍ය අවම තත්ත්වෙන්වත් ඒ කර්මාන්ත ආරක්ෂා කරගත යුතුයි. සංචාර කර්මාන්තයේ යෙදෙන කෙනෙක් එයාගේ සංචාර කර්මාන්තය සඳහා අරගෙන තිබෙන වාහනය ලීසින් කරලා අරගෙන තිබෙනවනම් ඒ ලීසින් කරලා අරගෙන තියෙන වාහනය පැහැරගෙන යනවනම් කප්පම් ලීසින් සමාගම් විසින් ගරු මන්ත්‍රීතුමනි කිසිම නීතියකට යටත් නොවන අතිශය බලපෑම් සහගත චණ්ඩිකම් හරහා මේ ලීසින්
වාහන පැහැර ගැනීම සිදු වෙනවා. හැබැයි ඔහුගේ කර්මාන්තේ මූලික දේ තිබෙන තමන් සතු තියෙන වාහනේ සමග. හැබැයි ඒක පැහැරගෙන යන්න අපි ඉඩ දෙනවා නම් නැවත ඔහුගේ කර්මාන්තේ පනපවන්නේ කොහොමද? ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ පැහැර ගැනීම නතර කළ යුතුයි. මම හිතන්නේ නෑ ඒකට ලොකු කාලයක් ගත හැකි කියලා ගත යුතු කියලා තීන්දුව ගන්න. මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මාස 6කට ඒක අත්තිටුන් ලැබුවා. දැන් අත්තිටුවට වුණා. අපි මේ කියන්නේ මොකක් වෙනුවෙන්ද? මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි එම විවසායකයා නැවත තමන්ගේ ව්‍යාපාරයට පණ පොවන්න නම් ඒ වාහනේ තමන් සතු තියෙන්න ඕන. තමන් සතුව තිබෙන වාහනේ උස්සලා ඒක පැහැරගෙන ගිහිල්ලා තමන් ගේපු වාරික ප්‍රමාණයක් තමන්ටනේ. හරි ඊට පස්සේ කොහොමද යා නැවත ඒ විවසායකයා ඒ ව්‍යාපාරයකට පණ පොවන්නේ? ඒ නිසා ඒවා නිශ්චිත ලෙස ගත යුතු කියලා මා හිතනවා. ඒ තීන්දුව දෙවෙනි තීන්දුව ඒ හා සමානයි. මේ ව්‍යවසායකින් බොහෝ අය බැංකු සමග යම් එකඟතාවයන් සහිත ණය මුදල් වලින් මේවා ආරම්භ කරයි. ඒතර පැති දෙකකට මුහුණ දෙන ව්‍යවසායකයා එකක් මොකද්ද? තමන් අපේක්ෂා කරන ලද මට්ටමට තමන්ගේ වෙළඳපොළ පවත්වාගෙන යන්න බැරි වුණා ගණ ලැබූ ආර්ථික ප්‍රතිපත්තියන් හේතු කොටගෙන. වෙන මොකවත් නෙමෙයි. එක පැත්තකින් පාස්කු ප්‍රහාර යම් ප්‍රමාණයකට බලපෑවා, කොවිඩ් වසංගත යම් ප්‍රමාණයකට බලපෑවා, ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථික ප්‍රතිපත්තියන් බලපෑවා. ඒ නිසා තමන් අපේක්ෂා කරන ලද ආදායම එම ව්‍යාපාරික නොලැබෙන තත්ත්වයක් තිබෙනවා. ඒතර මොකද වෙන්නේ? එතකොට තමන්ගේ වාරිකයේ ගවා ගන්න බැරි තත්ත්වයේ ස්වභාවික තත්ත්වය. හේතු කීපයක්. එකක් නන්දලාල් මහ බැංකු අධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය මුළු මනින්ම ආර්ථිකය ඇකිලෙවීම. ඒ නිසා තමයි ගිය අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය ඍණ 7.8යි. ඒ කියන්නේ 2021කට සාපේක්ෂව ආර්ථිකය ඍණ 7.8කින් ඇකිලෙනවා. ඔහු කියන මොකද්ද? මේ අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය ගිය අවුරුද්දේ ඇකිලුණකෙන් තව ඍණ 3ක් ඇකිලෙනවා. IMF කියන ඍණ 3යි කියලා, ලෝක බැංකුව කියන ඍණ 4.2යි කියලා. එනිසා මුළු ආර්ථික උපාය මාර්ගයම සකස් කරලා තියෙන ආර්ථික ඇකිලීම නම් ගරු මන්ත්‍රීතුමනි වෙළඳපොළ ඇකිලෙන එක වළක්වන්න බෑ. වෙළඳපොළ ඇකිලෙනවා කියන්නේ මොකද්ද? තමන්ගේ බහණ්ඩා සේවා නිෂ්පාදනය සඳහා තමන් ඉලක්කගත කරලා තිබෙන ඉල්ලුම ලැබෙන්නේ නැහැ. එනිසා ඒක මෙම ව්‍යවසායකයන්ට බලපෑවා. දෙක, ගරු මන්ත්‍රීතුමනි තමන්ගේ ව්‍යවසායක ආරම්භ කරනකොට තමන් දන්නවා මේ ආරම්භ කරන ව්‍යාපාරය මේ මාසෙකට මේ පොලියට ලබා දී යුතු වාරිකයේ මෙච්චරයි කියන දන්නවා. ඕනෑම බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ තව අවුරුද්දකින් දෙකකින් තමන්ට මාසික ගෙවන්න ඕන වාරිකයේ මෙච්චර ප්‍රමාණයක් බවට පත් වෙන්නේ ඒ වාරිකයේ මට උපයා ගැනීම හැකියාවක් තිබෙන මේ ව්‍යාපාරෙන් කියලා. හැබැයි හිටි ඇටි 14ට 15ට තිබුණු පොලිය අනුපාතිකය 30-32 වෙනකොට කොහොමද ඒ වාරිකයේ ගෙවන්නේ? ඒ වාර්කයේ ගෙවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. 30% පොලි අනුපාතිකයට මුදල් ණය මුදලක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරලා ලාභ ලබන්න පුළුවන් නම් මම හිතනවා මේ රටේ 30%ක ලාභයක් ලබන්න පුළුවන් එකම ව්‍යාපාරේ කුඩු ව්‍යාපාරය කියලා. වෙන කිසිදු ව්‍යාපාරකින් 30%ක ලාභයක් ලබන්න බෑ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මොකද වුනේ? තමන් ගන්නා ලද පොලියට අමතරව අධික පොලියක් තමන්ට ගෙවන්න සිද්ධ වෙනවා. ඒතරත් මොකද වෙන්නේ? තමන්ගේ වාරිකේ හිරි වෙනවා. තුන්වෙනි කරුණ කරු මන්ත්‍රීතුමනි, වෙනදා තමන්ගේ නිෂ්පාදනය සඳහා යන ද නිෂ්පාදන පිරිවැය වැඩි වෙන්න පටන් ගත්තා. විදුලි බිල ඉහළ ගියා, ඩොලර යගේ ඉහළ ගියා, අමුද්‍රව්‍ය ආනයන මිල ඉහළ ගියා. මොකද වුනේ? වෙනදාට තමන්ට බහණ්ඩක් නිෂ්පාදනය කිරීම සඳහා යන නිෂ්පාදන පිරිවැයට වඩා වැඩි නිෂ්පාදන පිරිවැයක් ඒගොල්ලන්ට ගමන් ව්‍යය කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමන්ගේ බැංකු වාරිකය ගෙවා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ ඉතාමත් මහන්සියෙන් දැක්මක් සහිතව දේශීය ව්‍යවසායකයෙකුට ගොඩනැගුණු කෙනා මේ ආණ්ඩු විසින් ඇති කරන ද අර්බුදයේ ප්‍රතිඵලයක් විසින් තමයි අද බැංකුවට තමන්ගේ වාරිකය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. දැන් අපි මොකද කරන්න ඕන? දැන් ගරු මන්ත්‍රීතුමනි කරන්න ඕනකම තිබෙන්නේ ඒ ව්‍යාපාරේ බැංකුවට සින්න වෙන්න අරින එකද? බැංකුවට වෙන්දේසි වෙන්න අරින එකද? ද මොකද සිදු වී තිබෙන්නේ? ඒ ව්‍යාපාර සංගම්මසින් ඉදිරිපත් කරන වාර්තාවල තිබෙනවා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ විතර 400කට ආසන්න ව්‍යාපාර ප්‍රමාණයක් වෙන්දේසියට යොමු කිරීම සඳහා පරාට නීතිය යටතේ පවරගෙන තිබෙනවා කියලා. ජම්ම මහන්නේ මේ ආර්ථිකයට නැවත ප්‍රකෘතියක් දෙන්න පුළුවන්ද? කරමින් තිබුණු ව්‍යාපාරයේ එය බැංකු වාරිකයේ වාරික කීපයක් ගෙවීම අත්විටවීම හේතු කොටගෙන ඒ වෙන්දේසි කිරීමට භාජනය වෙනවා නම් නැවත කොහොමද ව්‍යාපාරයට පණ පොවන්නේ? ව්‍යාපාර කරන්න ඕන බැංකුවද එතකොට? ඒ නිසා බැංකු ව්‍යාපාර කරන්නද යන්නේ? ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, නිශ්චිත තීන්දුවක් අපි ගත යුතුයි. මේ පරාටා නීතිය හරහා මේ ව්‍යාපාරමේ පවරා ගැනීම අත්විටවීම සඳහා කටයුතු කරන්න ඕන. ඒක අපි බලමු අවුරුද්දද දෙකද කියනක අපි සාකච්ඡා කරමු. හැබැයි මේ නිශ්චිත මොහොතේ පවරා ගැනීම සිද්ධ වෙනවනම් ඒ විවසායක කරපු වැරද්දක් නෙමෙයි. එයා හිතාමතා බැංකු වාරිකේ පළවැහැරීමක් මේ නොගවැහැරීමක් නෙමෙයි, පෙරහැරීමක් නෙමෙයි. සිදු වී තිබෙන කුමක්ද? ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට තමන්ට මේ වාරිකේ ගෙවා ගන්න බැරි වෙනවා. ඇති වී තිබෙන ආර්ථික අර්බුදයක් හැටියට මේ ප්‍රතිඵලය ගෙවා ගන්න බැරි නම්, මේ වාරිකේ ගෙවා ගන්න බැරි නම් වග කියන්න ඕන ඔහු නෙමෙයි. ඒ නිසා මේක පිළිබඳව මම හිතනවා ගරු ඇමතුමා වහ ඉක්මන් තීන්දුවක් ගත යුතුයි. නීති සංශෝධන කතා තියෙනව නේද? ඔක කල්යන ඒවා. අපි දන්නවනේ නීති හදන කාලේ අපි නීතිපති පාර්ලිමේන්තුව අරම ඔක්කොම ගැන අපි දන්නවා. නීති කෙටුපත් දෙපාර්තමේන්තුව ගැන දන්නවා. ඒ නිසා මම හිතන්නේ අපි ඉතා ඉක්මනින් මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුයි. ඊළඟ විශේෂම දැන් මුදල් අමාත්‍යතුමා විසින් කිව්වා බැංකු පොලිවිය අනුපාතයේ සියලු දෙකහමාරකින් පහළ දැම්ම කියලා. හැබැයි එතන ගැටලුවක් තිබෙනවා. ඒ ඉදිරිපත් කළ චක්‍රලේඛණී මේ දේශීය ව්‍යවසායකයේ ආරම්භ කියන ණයවල පොලි අනුපාතයකට මේක බලපානවද කියන සැකයක් මතුවේ තිබෙනවා. නිවාස ණය සඳහා මේක වළංගු වෙන බව පැහැදිලි. හැබැයි දේශීය ව්‍යවසායකයේ අරගෙන තියෙන ණයවලට මේ පොලි අනුපාතිකයේ අඩුවීම අදාළ වෙන්නේ වගේ තමයි බැංකු වලින් ඉදිරිපත් කරන කරුණු. ඒ නිසා එතුමා කිව්වට බැංකු පොලි අනුපාතික අඩු උනායි කියලා. හැබැයි සිද්ධ වෙලා තියෙන මොකද්ද? දේශීය ව්‍යවසායකයාගේ අරන් තිබෙන ණයවලට මේ බැංකු පොලි අනුපාතිකේ වළංගු වී නැහැ. ඒ නිසා ඒකට කරන්න තියෙන මොකද්ද? වැඩි දෙයක් නෙමෙයි. මේ මුදල් අමාත්‍යවරු දැන් කඩිමුඩියේ නැගිටලා ගියා. රාජ්‍ය මුදල් අමාත්‍යවරු සියබලා පිටිය දැන් ගිලා මහ බැංකුවට නියෝගයක් දුන්නා නම් මේකත් අතුල් කරලා එවන්න කියලා ඉවරයි. මේවා මේ කල්ලා දෙන ප්‍රශ්න නෙමෙයි. දැන් කතා කරලා නේද? එතුමා එළියේ ඉන්නව නම් දුරකතන මුදල් දෙන්නක මේ කාටද මේ නන්දලාල් මහත්මයාට දුරකතන මුතුම දීලා කියන මේ චක්‍රලේඛණේ අඩුවක් තියෙනවා. මෙන්න මේක අතුල් කරලා අලුත් චක්‍රලේඛණේ ගහන්න. මේ කල්ලා දෙන ප්‍රශ්න නෙමෙයි. ඒ නිසා ඒකට විසඳුමක් ලබා දිය යුතුයි. ඊළඟ අපි කවුරුත් දන්නවා ගරු මන්ත්‍රීතුමනි, දැන් ක්‍රමානුකූලව අපේ ආණය ලිහිල් කිරීම සඳහා සැලසුම් හදලා තිබෙනවා. ගරු කර්මාන්ත අමාත්‍යතුමත් කිව්වා ආණයනය සීමා කිරීම හේතු කොටගෙන අපේ දේශීය කර්මාන්තයේ යම් වර්ධනයක් අත්පත් වුණා කියලා. විශේෂයෙන්ම අපේ දේශීය ඇඳුම් නිෂ්පාදකයන්ගේ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ විශාල වර්ධනයක් අත්පත් තිබෙනවා. අපේ සාමාන්‍යයෙන් අපේ රටේ රෙදිපිලි නිෂ්පාදනයේ 80%ක් පමණ අපේ රටේ දේශීය ඇඟලුම් නිෂ්පාදකින් විසින් සපයන තැනකට අවිලද මේක හොඳ තත්වයක්. ඒතර අපි ආපෝ ආර්ථික ක්‍රියාවලිය ආව නම් අපිට ඒක කරගන්න බැහැ. මොකද අපි හැම වෙලාවම උත්සාහ කරමින් තිබුණේ වෙළඳපොළ විවෘත කරමින් මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙන යන්න. හැබැයි අරමුදේ විසින් අපිට වෙළඳපොළ වහන්න තිබුණා, වහන්න සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හිටිට අපේ රටේ දේශීය කර්මාන්තවල යම් වර්ධනයක් අත්පත් වී තිබෙනවා. ඒ නිසා දැන් අපි මොකද කරන්නේ? දැන් අපි මේ දේශීය කර්මාන්තවල ඇති වී තිබෙන වර්ධනය ආරක්ෂා කර ගැනීම සඳහා උපාය මාර්ග සකස් කරමින් තමයි අපි මේ ආනයන සීමාකම් ලිහිල් කරන්න යන්න ඕනකම තිබෙන්නේ. නමුත් දැනට අපිට ලැබෙන වාර්තා අනුව මේ ආනයන සීමාවන් ඉවත් කරොත් දැනට අපි වර්ධනය කරමින් තිබෙන දේශීය කර්මාන්තේ වර්ධනයම් පව එන හිටීමේ අනතුරකට මුහුණ දෙනවා. ඒ නිසා ඒ දේශීය කර්මාන්ත කරවන ආරක්ෂා කර ගැනීම ප්‍රතිපාදන සහිතව තමයි ආනයන වෙළඳපොළ විවෘත කළ යුත්තේ කියලා අපි කල්පනා කරනවා. ඊළඟ කරු නියෝජක කතානායකතුනි, විශේෂයෙන් ගත්තොත් මේ හරාවියක ඊළඟ අනතුර තමයි මේ හැම ඕනෑම කර්මාන්තයකට ඕනෑම ව්‍යවසායකට ගරු මන්ත්‍රීතුමනි වැදගත් ඒ සඳහා නිපුණතාවයක් තිබෙන ශ්‍රමය. අපි හැම කෙනෙකුටම ගිහිල්ලා හැම තැනකම
අතුමා කාලය අවසානයි
මම අවසන් කරමු. හැම තැනකම වැඩ කිරීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා අධ්‍යක්ෂ සහිත ශ්‍රමයක් තිබෙන නිපුණතා සහිත ශ්‍රමයක් තිබෙනවා. කර්මාන්තිකනම් ඒ කර්මාන්ත නිපුණතාවය සහිත ශ්‍රමයක් තිබෙන එක තමයි වැදගත් ශ්‍රමය. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනා වගේම සේවාවක් නිෂ්පාදනය කරනා වගේම ඒ භාණ්ඩා සේවා නිෂ්පාදනය හරහා නිපුණතාවය ඇතින ශ්‍රමිකයෙක් අපි හදනවා. භාණ්ඩ විතරක් නෙමෙයි අපි හදන්නේ. අධ්‍යක්ෂ තිබෙන කරුණු කාරණා දන්න අවබෝධය තිබෙන දැනුමත සෙත් ශ්‍රමිකයෙක් හදනවා. හැබැයි දැන් විශාල අනිශ්චිතතාවයකට මුහුණ දෙමින් තිබෙනවා. ඒ දැනුම සහිතව නිෂ්පාදනය කළ ශ්‍රමිකයා රට අත්තරියේ ආමේ ප්‍රවණතාවයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා නැවත කර්මාන්ත පණ ගැන්වීම සඳහා සැලසුම් මතලා ක්‍රියාත්මක කරන විහිකදී තමයි ඒ පණ ගැනීම සඳහා අවශ්‍ය නිපුණතා සහිත ශ්‍රමය ලංකාවෙන් පිටතර යාමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ගරු අමාත්‍යංශය කල්පනා කර යුතු කියලා මා හිතනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්නේ අපි හැමදාම දේශීය කර්මාන්තය තමයි අපේ ආර්ථික එන්ජින් එක. මේක තමයි ඉස්සරහට ගෙනෙන සුළු ආමාද්‍ය පරිමාණ ආර්ථික තමයි අපේ රටේ කොඳුරු ආර්ථික. ඇත්තතරම් වැකි වාක්‍ය ඕන තරම් මේ පාර්ලිමේන්තුවේ කියලා තිබෙනවා. ඒවා අපි දිගු කාලන සැලසුම් වලදී කතා කරමු. හැබැයි දැන් දිගු කාලන සැලසුම් වලින් අපි කතා කරමු, සැලසුම් මදමු, ඒ ගැන අපි අදහස් ගමු. හැබැයි දැන් අපි මුහුණ දී තිබෙන්නේ දිගු කාලන ආර්ථික සැලසුම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේ දේශීය කර්මාන්තයේ නියැලෙන කණ්ඩායම දේශීය ව්‍යවසායකය, මේ සුළු හාමුදුරු පරිමණ ව්‍යවසායකය, මේ නිශ්චිත මොහොතේ ඔවුන් මුහුණ දී තිබෙන ගැටලු වලට ඉක්මන් පිළිවන් අවශ්‍යයි. ඒ සඳහා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරමින් මා නතර වෙන බොහොම ස්තුතියි ගරු
මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා, ඔව් ගරු රමේෂ් පත්‍රණ අමාත්‍යතුමා,
මහා බැංකුවත් සමග සාකච්ඡා කර දැන් මේ ප්‍රතිපත්ති පොලි අනුපාතය අඩු වීමෙන් පසුව නිවාස ණයටත් මේක අඩු වෙන්න අවශ්‍ය කිතා පැහැදිලි. නමුත් චක්‍රලේඛයක් මගේ ඉන්නේ විශේෂ සඳහන් කරන්නේ සෑම බැංකුවකටම ඒක අදාළ කාරණයක්. පොලි අනුපාත අඩු වෙනකොට නිවාස ණයටත් ඒක අදාළ කාරණයක්. දෙවෙනි කාරණය මුතුන් කියපු පරාතේ නීති සම්බන්ධ අපි කතා කරා කලනුත්, ඒකට ක්‍රමවේදයක් සකස් කරන්න අධිකරණ මතුමත් මුදල් රාජ්‍ය මතුමත් කතා කරනවා. හැබැයි ඔවුන් දැනුවත් කරන විදිහට මේ එක්සිකියුෂන් දැන් සිද්ධ වෙන ගොඩක් දේවල් විල්ෆුල් ඩිෆෝල්ට් පහුගිය 2019ට කලින් ගොඩක් ඒවා තමයි මේ එක්සිකියුෂන්ස් දැන් යන්නේ. ඒ නිසා ඒකට සහනයක් ලබා දෙන්න අපි අනිවාර්යයෙන්ම කතා කරන මුදල් අමාත්‍ය සමග.
අරුණ කුමාර් මන්තුමා,
ඉතින් චක්‍රලේක නිවාස ණය සඳහා වළංගුයි මේ දේශීය ව්‍යවසායකයන් සඳහා ලබා දී තිබෙන ණය සඳහා වළංගු වෙන්නේ නැහැ කියලා. ඒක තමයි බලන්න ඕනකම තිබෙන්නේ.
දිනීමක් කළ නැති බව තමයි මහ බැංකුව සඳහන් කරන්නේ. අපි පරීක්ෂා කරලා බලන්න ඒක සිරු දනට අදාළයි කියලා තුමලා කියන්නේ.
බොහොම ස්තුතියි.